මීළඟට ආචාරය බන්දුල ගුණුවර්ධන මැත්තුම ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
මට අරුණා කළ විනාඩි 15ක් දෙන්න මේ කාලම් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. බොහොම කලාතුරකින් පාර්ලිමේන්තුවට ස්තුතිවන්ත කරන්න වෙන්නේ මේ ආංශික උපදේශක කාරක සභාව රැස් වෙන අවස්ථාවේදී. මමත් ඒ උපදේශක කාරක සභාවට සහභාගී වුණා. මක් නිසාද යත් මේ අතිගරු ජනාධිපතිතුමා විසින් රටට ඉතා වැදගත් වෙන මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී. ඒ එහිදී ආංශික උපදේශක කාරක සභාවේ අපි ප්‍රධාන සංශෝධන ගණනාවක් ඉදිරිපත් කළා. ඒ සංශෝධන සියල්ල ඒ ආකාරයෙන් පිළිගැන තිබීම ගැන මම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් උපදේශක කාරක සභාවේ සභාපතිතුමා ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සියලු දෙනාටත් මගේ ගෞරවය හා ස්තුතිය පුද කරන්න කැමැති වෙනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙහි මේ පනතේ සභාව තුල අන්තර්ගතයේ දක්වලා තිබුණේ නව නිපුයුම්කරුවන්ගේ නියෝජිත ආයතනයේ සභාවට අපි කීවා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පත්විය යුතුයි කියලා. ඉස්සෙල්ලේ තිබුණේ මොකද දරුවන් තුලින් තමයි මේ නවෝත්පාදන පිළිබඳ සංකල්පයේ මූල බීජයන් ඇතිවිය යුත්තේ පාසල් අධ්‍යාපන අවධියේ සිට. එනිසා අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ නවෝත්පාදන ක්‍රියාවලිය සඳහා විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් ඔබ්බට ගිය වෙනසක් අපි කරනු ලැබුවා. ඒ තමයි ලංකා ඉතිහාසයේ මම අධ්‍යාපන අමාත්‍යවරය වශයෙන් පත්වීමට පෙර තිබුණේ විද්‍යා කලා වාණිජ විෂය ධාරා තුනක් පමණයි. අප තාක්ෂණවේදී විෂය ධාරාව බොහොම අමාරුවෙන් විවිධ අභියෝග මැද්දේ හඳුන්වලා දුන්නේ. එහිදී විෂයන් තුනක් හඳුන්වලා දුන්නා. ඉංජිනේරු තාක්ෂණය, දෛව පද්ධති තාක්ෂණය, තාක්ෂණය සඳහා විද්‍යාව කියලා. මේක ඉතාම දුෂ්කර. අපේ රටේ ඕනෑම අලුත් වෙනසක් සඳහා විශාල බාධා පැමිණෙනවා, විශාල චෝදනා ලැබෙනවා, විශාල අවලාද නැගෙනවා. ඒ යටතේ හඳුන්වා දුන්න ඒ විෂය නිර්දේශය අද ලංකාවේ ඉතාම විශාල ලෙස ජනප්‍රියම විෂය නිර්දේශය බවට පත් වෙලා තියෙන උසස් පෙළ. මේ තුලින් දරුවෝ පාසල තුලදී විවිධ අලුත් දේවල් සොයාගත්තා. මම දැක්ක ගම්පා බණ්ඩාරනායක විද්‍යාලයේ ජනාධිපතිතුමා ගිහිල්ලා ප්‍රදර්ශනයක් නරඹලා රොකට්ටුවක් යවන ළමයෙකුට විශේෂ ආධාර දෙන්න මේ එතුමා ඉදිරිපත් වෙලා කතාවක් කළා. ඉතින් ඒ වෙලාවේදී අපිට සහභාගී වෙන්න හම්බුන්නේ නැහැ. මම කීවා මේ ඒක හොඳ කටයුත්තක්, මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්ට අපි පිළිබඳ මොනවා හරි මතකයක් තියෙනවා නම් ඒක ඔය මේ මහවැලියට වීසි කරලා දාන්නට කියලා, ඒ ළමයට උදව් කරන්නට කියලා. ඉතින් එහෙම තත්ත්වයට ලාංකීය ශිෂ්‍ය පරම්පරාව පත්වෙන්න හේතු සාධක වුණා ඒ තාක්ෂණවේදී විෂය ධාරාව හඳුන්වා දීම. පාසල්වල විවිධ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන කළා. දරුව ආනන්දේ බණ්ඩාරනායක විද්‍යාලයේ වෙන විවිධ විද්‍යාලවල මෝටර් රථ නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. තාම එකම උපාධ්‍යායකවත් බිහි වෙලා නැති වුණත් මම ලක්ෂ්මන් ගිරියල්ල ඇමතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ඒ වැඩපිළිවෙල විශ්වවිද්‍යාල මට්ටමට ගෙන යාම සඳහා විශ්වවිද්‍යාල තුල තාක්ෂණ පීඨ ආරම්භ වුණා. අපේ විශ්වවිද්‍යාලවල මේතෙක් රටේ පැවතුනේ මේ විවිධ මෙඩිකල් ෆැකල්ටි, මැනේජ්මන්ට් ෆැකල්ටි, ආර්ට්ස් ෆැකල්ටි මේ වගේ විවිධ අංශ තිබුණා. ටෙක්නොලොජි ෆැකල්ටිස් තිබුණේ තාක්ෂණවේදී විෂය ධාරාව සඳහා. දැන් විශ්වවිද්‍යාල 11ක ආරම්භ කළ ශිෂ්‍යෝ බඳවගෙන තිබෙනවා. තාම එක ශිෂ්‍යෙක්වත් පිටුන්නේ නැහැ. 2020 තමයි පළවෙනි තාක්ෂණවේදී උපාධ්‍යායයා ලංකාවේ බිහි වෙන්නේ. ඒක අපේ රටේ අධ්‍යාපන ඉතිහාසයේ ටර්නින් පොයින්ට් එකක්, හැරවුම් ලක්ෂයක්. ඒ නිසා ඉදිරියට ඒ වගේම අපිට පුළුවන්කම ලැබුණා තිස්ස විතරන මැතිතුමා විද්‍යා තාක්ෂණ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටියේදී තමයි මේ නැනෝ තාක්ෂණයේ පිළිබඳ කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීම කළේ. ඒ වෙලාවේදී හුඟ දෙනෙක් මේ නැනෝ තාක්ෂණයේ අලුත් තාක්ෂණයක් අවබෝධ කරගෙන නොසිටියත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මහාචාර්ය තිස්ස විතරන මැතිතුමාට ඒ කටයුත්ත කරන් යාම සඳහා සාය දැක්විය යුතුයි කියලා සඳහන් කළා. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ මගේ මැතිවරණ කොට්ටාසේ අක්කර 58ක ඉඩමක් තිබුණා. මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ හදන ස්ථානයේ ඒ හදමින් තියෙන අවධිය තුල ඒ තිස්ස විතර අමාත්‍යතුමාගේ අමාත්‍යාංශයෙන් මුදල් අරන් ගිහිල්ලා අක්කර 58 වෙන් කර ගැනීම සඳහා ප්‍රථමයෙන් නාගරික සංවර්ධන අධිකාරියට මුදල් බඳින්න ගිය මම ඒ අනුව ඒ අක්කර 58 අරගෙන අද වෙන විට ලංකාවේ ප්‍රථම නැනෝ තාක්ෂණික උද්‍යානය පිටරල පළවෙනි දෙවෙනි අධීරයන් ගිහිල්ලා ඒ පිළිබඳව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමත් තමන්ගේ අමාත්‍ය දුර කාලය තුළදී උදව් කරලා තියෙනවා. දැන් විවිධ පරිශ්‍රණයේ හෝමාගම පිටිපන්න මායන වත්තේ පිටරලා තියෙන නැනෝ තාක්ෂණ පරිශ්‍රණ ආයතනය මගින් කරනවා. මගේ දැනීම හා විශ්වාසය හැටියට රාජ්‍යාංශය හා පුද්ගලිකාංශය සමඟ ඵලදායී නව නිෂ්පාදන සඳහා පරිශ්‍රණ කෙරෙන එකම ස්ථානයේ තියෙන එතන. ඒ තවදුරටත් කුමන රජයක් අනාගතයේ බලයටපත් වුණත් මේ සඳහා විශාල ආයෝජනයක් කරලා මේ අක්කර 58ම පාවිච්චි කරලා මේ දියුණුම ජපානය, කොරියාව, චීනය වැනි රටවල් වලින් අපිට ගන්න පුළුවන් උපරිම ආධාරය උපකාරය ලබාගෙන විශාල ලෙස එම ආයතනය පුළුල් කරන්නට දායක වෙන්න කියලා ටිකක් මම ඉල්ලා සිටින්න කැමැති වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම අදහස් කළේ මේ පාලක සභාවට අවශ්‍යම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සිටිය යුතුයි කියලා සංශෝධනයක් ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. ඊළඟට දෙවනුව ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය මේ පාලක සභාවේ සමාජිකයෙක් ලෙස දක්වලා තිබුණා. වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඒකට ඇතුල් වෙන්නේ නැහැ කියන එක මම පෙන්වා දුන්නා. මොකද අපේ රටේ සභාපතිතුමනි අපූරු දෙයක් වුණා. ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ අමාත්‍යාංශය යටතේ තමයි ජාත්‍යන්තර වෙළඳාම හා සම්බන්ධ දක්ෂතා, කුසලතා, නිර්මාණාත්මක හැකියාවන් තියෙන වෘත්තීය සුසුකන් ලැබපු අය ඉන්නේ වාණිජ දෙපාර්තමේන්තුවේ, කොමර්ස් ඩිපාර්ට්මන්ට් එකේ. එතකොට ඕනෑම ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යාංශය යටතේ තමයි වාණිජ දෙපාර්තමේන්තුව ගැසට් වෙන්න ඕනේ. මොකද විදේශීය රටවල තානාපති කාර්යාලයේ ඉන්න වාණිජ නිලධාරියා ඉන්නේ වාණිජ දෙපාර්තමේන්තුවේ. නමුත් අවාසනාවකට මේ රජයේ විසින් යම්කිසි නොදැනුවත්කම තුළ බලපෑමකට අහුවෙලා කර්මාන්ත අමාත්‍යාංශයට මේ ගැසට් කළා. එතකොට ඉෂාක් බදුද්දීන් අමාත්‍යතුමා තමයි මේක ගත්තේ. ඒකට හේතුව තමයි යම්කිසි භාණ්ඩයක් ප්‍රතිපනයනය සඳහා ගේනකොට ප්‍රභවස්ථාන සාතිකයේ මුල්තැන් සාතිකයේ නැත්තම් සර්ටිෆිකේට්ස් ඔෆ් ඔරිජින් කියන එකක් නිකුත් කරනවා. ඒක නිකුත් කරන්නේ මේ වාණිජ දෙපාර්තමේන්තුවෙන්. ඒ සඳහා නිල වශයෙන් ජාත්‍යන්තර පිළිගන්න බලය තියෙන වාණිජ දෙපාර්තමේන්තුවට. දැන් ලංකාවේ විශාල චෝදනාවක් තියෙනවා. කරුණක ජාවාරම, ගම්බිරිස් ජාවාරම, කජු ජාවාරම, කුරුඳු ජාවාරම් මේ සියල්ල විනාශ වීම සඳහා ප්‍රභවස්ථාන සාතිකයේ දෙන වාණිජ දෙපාර්තමේන්තුව ඉෂාක් බදුද්දීන් අමාත්‍යතුමාගේ කර්මාන්ත අමාත්‍යාංශයට පවරලා දුන්නා. මම පුද්ගලිකව කිව්වා මේ මලික් සමරවික්‍රම අමාත්‍යතුමාට. මොකද මම කෙටි කාලයකට අමාත්‍යාංශය බාරගත්ත ගමන් මම මේ හොරකම, මේ සහතිකය ලබා දෙන ආකාරය ගැන මම පුරා වර්ෂ 25ක් මේ රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට උගන්වලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ පිළිබඳ මම දන්නවා. මං කිව්වා මේ සහතිකයේ දෙන එක තියන්ට එපා මේ ඉෂාක් බදුද්දීන් අමාත්‍යතුමා යටතේ ඔබතුමාගේ අමාත්‍යාංශයට නිල වශයෙන් තියෙන එක පවරගන්න කියලා. මම පවරගත්තා. අර මගේ මේ අපේ කෙටි කාලීන ආණ්ඩුව ගිය ගමන් ආපහු කර්මාන්ත අමාත්‍යාංශයට ගැසට් වුණා. ඉතින් බලන්න මේ රටේ මොන තරම් අවාසනාවක්ද ජාතික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තියෙන්නේ කියලා. ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය යටතේ නිල වශයෙන් තියෙන්න ඕනේ දෙපාර්තමේන්තුවක්. පුද්ගලික න්‍යාය පත්‍ර අනුව ජාවාරම්කරුවන්ට, මංකොල්ලකරුවන්ට, හොරුන්ට ප්‍රසිද්ධියේ හොරකම කිරීම සඳහා නීත්‍යානුකූල බලය දෙන්න එය පවරගන්නවා කර්මාන්ත අමාත්‍යාංශයට. ඉතින් ඒ නිසා මං කිව්වා දැන් මෙහෙම ආණ්ඩුව හැදුනොත් අනාගතයේදී වාණිජ දෙපාර්තමේන්තුව මේක නැති වෙනවා. ජාත්‍යන්තර වෙළඳ පිළිබඳ අමාත්‍යාංශය තියෙනවා. හැබැයි වාණිජ දෙපාර්තමේන්තුව නැහැ. ඒ නිසා මං ඉල්ලා සිටියේ කමිටුවේදී මේ කරුණ පැහැදිලි කළා. කරුණාකරලා වාණිජ අධ්‍යක්ෂකවරයා දාන්න කියලා සංශෝධන වල ඉදිරිපත් කරලා තිබෙනවා මේ වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් වරේ ඇතුළත් විය යුතුයි කියලා. ඒක ඉතා හොඳ පිළිගැනීමක්. අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. ඊළඟට මේ ආයතනය ප්‍රධාන නවෝත්පාදන නිලධාරිය
වශයෙන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි දෙකක කාලයක්
පත් කරලා තිබුණේ විද්‍යාව තාක්ෂණය පිළිබඳ පක්ෂාත් උපාධියක් තියෙන කෙනෙක් කියන. ඊට අතිරේකව දැන් නවෝත්පාදන හිම පිළිබඳ පක්ෂාත් උපාධි හිඟයි සභාපතිතුමනි. ඒ නිසා මම කීවා මේකට මේ කළමනාකරණය කරන්න අවශ්‍ය නිසා නවෝත්පාදන සමග දැනුම් සම්භාරයක් තියෙන ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධාරින් කිව්වොත් ඒක සොයාගන්න පුළුවන් නවෝත්පාදන සහිත. ඒ යෝජනාවත් පිළිඅරන් තියෙනවා. ඒ මෙහෙට ඇතුල් කරලා තියෙනවා. ඒ ගැනත් මම සතුටු වෙනවා. මේ සංශෝධන සියල්ලටත් අපි එකඟ වෙනවා. පනතටත් එකඟ වෙනවා. ඒ ඉදිරිපත් කිරීම සඳහා සංකල්පය ගෙනෙමින් ඒ කඩිනම් කරපු ජනාධිපතිතුමාටත් එකඟ වෙනවා. මේ ස්තුතිවන්ත වෙනවා. අපි මේ 16 වෙනිදාන් පස්සේ මේ රටේ අලුත් වෙනසක් සඳහා වෙන අලුත් ආණ්ඩුවක් යටතේ මේ පර්යේෂණ ක්ෂේත්‍රයට නවෝත්පාදන ක්ෂේත්‍රයට වැඩි වැඩියෙන් සම්පත් යොමු කිරීම ඕනෙම ඇති වෙන රජයක යුතුකම වෙනවා. මේ පිළිබඳව මීට බොහෝ කලකට පෙර අපේ රටේ විද්වතුන් පෙන්වා දුන්නා කුමාරතුංග මුනිදාසයන්. මේ රටේ භාෂාවේ ප්‍රධාන නිර්මාතෘවරයා වන ඔහු අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලෝකයේ නැගී සිටින්නේ නැති බව පිළිබඳ බොහොම ගැඹුරින් මේ රටට මේ භාෂාව එක්ක පණිවිඩ දීපු වියතුන් දැකලා තිබුණා. නමුත් පසුගිය කාල පරිච්ඡේදය තුලදී අනුකරණවාදී බටහිර මානසිකත්වයේ යටතේ අපි අපේ දේ අලුතෙන් සොයාගෙන යාමට දක්වපු උනන්දු අඩු වුණා. ඒ සඳහා විශාල වශයෙන් රජයක යුතුකමක් හා වගකීමක් තියෙනවා. මූල්‍ය සම්පත් වැඩි ප්‍රමාණයක් මේ ආයතනවලට ලබා දෙන්න. ඒ නිසා ඉදිරි අයවැයලේකනවලදී පර්යේෂණ නවෝත්පාදන අත්හදා බැලීම හා අනිද්දේ සඳහා පුද්ගලික අංශයක් ශාස්ත්‍රීය උගතුන්ටත් වැඩි වැඩියෙන් සම්පත් වෙන් කරන්න ඉදිරියේ දින අපේ ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා කියන එකත් සඳහන් කරමින් මගේ වචන කිපය අවසන් කරමි.
ඔබතුමාට ස්තුතියි. මීළඟට ගරු සුනිල් හඳුන්නෙත්
මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම ජාතික නවෝත්පාදන නියෝජ්‍ය ආයතනය පනත් කෙටුම්පතට අදාළව කරුණු ඉදිරිපත් කරද්දී විශේෂයෙන්ම මේක ආංශික අධීක්ෂණ කාර්ක සභාවේදී සාකච්ඡා කරන අවස්ථාවේදී අපි සංශෝධන කීපයක් ඉදිරිපත් කරා අපේ පාර්ශවයෙන්. විශේෂයෙන්ම මම දැකපු දෙයක් තමයි මේ දැනට ලංකාවේ නවෝත්පාදන පිළිබඳව මූලික වශයෙන් කටයුතු කරන ආයතනයක් තමයි නව නිපැයුම්කරුවන්ගේ කොමිසම. මොකද ලංකාවේ නව නිපැයුම් පිළිබඳව බුද්ධිමේ දේපළ පනත යටතේ වගේම නව නිපැයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ කටයුතු ඒ සඳහා වන දත්ත ඩේටාබේස් පවත්වාගෙන යන්නේ නව නිපැයුම්කරුවන්ගේ කොමිසම. හැබැයි මේකේ මේ සභාවේ සංයුතියට නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ නියෝජනයක් තිබුණේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම අපි යෝජනා කළා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්වරයා හෝ සහකාර කොමසාරිස්වරයෙක්ගේ මට්ටමේ කෙනෙක්ව මෙතනට ඇතුළත් කරන්න කියලා. ඒ සංශෝධනේ පිළිඅරගෙන තියෙනවා. ඒක දැන් මේ සංශෝධන ඉදිරිපත් කරන අවස්ථාවේදී තියෙනවා. ඒක මම හිතනවා ධනාත්මකව හොඳ දෙයක් කියලා. ඒක ඇත්තටම විය යුතු දෙයක්. ඒ යෝජනා ඒ සංශෝධනේ පිළිගැනීම ගැන මම ගෞරව අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගැටලුවක් තිබුණා. මේක ප්‍රධානියා මේ නියෝජිත ආයතනයේ ප්‍රධානියා වෙන්නේ නවෝත්පාදන නිලධාරියා. ඒ නිලධාරියාගේ සුදුසුකම් උතෝරාපත් කරගැනීමේදී නියෝජ්‍ය ආයතනයේ ප්‍රධාන නවෝත්පාදන නිලධාරියා කියන තැනට තියෙන්නේ කළමනාකරණ පළපුරුද සමග පිළිගත් විශ්වවිද්‍යාලයකින් විද්‍යාව හෝ තාක්ෂණය සහ නවෝත්පාදනයට අදාළ පශ්චාත් උපාධියක් හිමිතැනැත්තෙකු කියන එක. ප්‍රශ්නේ තියෙන්නේ දැන් විද්‍යාව හෝ තාක්ෂණය පිළිබඳව සහ කිව්වම අනිවාර්යයෙන් නවෝත්පාදනය පිළිබඳ පශ්චාත් උපාධියක් තියෙන්න ඕන කෙනෙක් කියන පදනමේ තිබුණේ. ගැටලුව තියෙන හැමෝම තියෙන මේ ආයතනේ කරගෙන යන්න බැරි වෙනවා. මොකද ලංකාවේ තාම නවෝත්පාදන පිළිබඳ පශ්චාත් උපාය දෙන්නේ නැහැ. එතකොට දැන් ඒක නිසාම අපි සංශෝධනයක් ඉදිරිපත් කරා යෝජනා කළා. මේක මීට වඩා මේ සහ කියන එක වෙනුවට නවෝත්පාදනය විෂයක් නවෝත්පාදනය එක්ක කළමනාකරණ තාක්ෂණ එහෙම නැත්නම් විද්‍යා විෂය ධාරාවක තියෙන පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිධාරියෙක්ව මේකට සම්බන්ධ කරගන්න කියලා. මොකද ප්‍රායෝගිකව ගත්තොත් එහෙම මම දැකලා තියෙනවා ගරු මුලාසනාට මන්ත්‍රීතුමනි මේ ආයතනයත් පොදු ව්‍යාපාර කාරක ස්වභාවය යටතේ එනවා ඉදිරියේදී විගණක කාධිපතිතුමාගේ විමර්ශනය යටතේ මේක සංස්ථාවක් හැටියට ස්ථාපිත වෙන්නේ. ප්‍රධාන විධායක නිලධාරී ප්‍රධාන පරිපාලන නිලධාරීන්ව විශාල සුසුකම් ප්‍රමාණයක් ඔබලා හදාගත්තම පනතේ තියෙන පුළුවන් අපූර්වට. හැබැයි තෝරගන්න ගියාම එවැනි සුසුකම් තියන අය නැහැ. එවැනි සුසුකම් තියන අය නැති වුණාම මේ ආයතන කඩා වැටෙනවා. ආයතන පවත්වාගෙන යන්න බැරි වෙනවා. එනිසා විශේෂයෙන්ම ඒ ගැන සැලකිලිමත් වෙලා ඒ සංශෝධන ඉදිරිපත් කළා තියෙනවා. රජයේ ඒක බාරගෙන තියෙනවා. විශ්වවිද්‍යාලයකින් නවෝත්පාදන විෂයක් වශයෙන් ඇතුළත් වන්නා වූ විද්‍යා තාක්ෂණ හෝ ව්‍යාපාර කළමනා කරන පශ්චාත් උපාධියක් හිමි තැනැත්තෙකු පත් කරන්න කියලා. මම හිතන්නේ ඒක ප්‍රායෝගිකයි. ඒ යෝජනා දෙක පිළිගැනීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. මොකද හේතුව මේක අපේ රටේට ඉදිරියට යන්න, අනාගත පරම්පරාවට ඉස්සරහට යන්න, අනාගත පරම්පරාව වෙනුවෙන් කළ යුතු දෙයක්. මොකද අද දන්නවා, අපි දන්නවා අපේ රට කියන්නේ ගරු සභාපතිතුමනි මේ මහ දැවැන්ත ඉඩකඩක් තියෙන රටක් නෙමෙයි. කෘෂිකර්මාන්තයෙන් අපි දියුණු කරන්න ගියත් කොච්චර දියුණු කරත් සීමාවක් තියෙනවා. ඒ හැම එකකම යල්පැන ගිය යකුම් මානසිකත්වයක් සහිත අමුද්‍රව්‍ය විතරක් නිෂ්පාදනය කරන ලෝකයේත් එක්ක ඉස්සරහට යන්නේ නැති ආපස්සට ඝාතන තත්ත්වයක් තියෙනවා. දැන් මේකෙදි වැදගත් දෙයක් තියෙන මේ සමාජ නවෝත්පාදනය, ව්‍යාපාරික නවෝත්පාදනය, තාක්ෂණික නවෝත්පාදනය, විද්‍යා ශාස්ත්‍රයේ නවෝත්පාදනය, මේ හැම එකක්ම අවධාරණය වෙන්න තියෙන එක වැදගත්. මොකද අපි දන්නවා අපේ දැනුම තමයි ප්‍රධාන වෙන්නේ. අපි විශ්වාස කරනවා දැනුම කේන්ද්‍රීය වෙච්ච ඩිජිටල් තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන මේ සයිබවකාශයේ අපට අත්පත් කරගන්න ඕනම තරක් අත්පත් කරගන්න පුළුවන් දැනුම සහිත මිනිස්සු අපේ රටේ ඉන්නවා. ඊළඟ පරම්පරාවට අපි හිතන්නේ ලෝකේ බලවත් රටවල් දුබල රටවල් කියලා මැනෙන්නේ ප්‍රාග්ධනය තියෙන ප්‍රමාණයෙන් හරි අවියාවුද තියෙන ප්‍රමාණයෙන් හරි නෙමෙයි. එකක් ස්වභාවික සම්පත්, ජලය, පිරිසුදු ජලය තියෙන රටක් ලෝකේ වටිනාම රටක් බවට පත් වෙනවා. මොකද ඉන්ධන වලට වඩා ජලය වටිනාකම වැඩි වෙලා තියෙනවා. දෙක තමයි මොලේ තියෙන මිනිස්සු, මොලේ තියෙන මිනිස්සු සහ ජලයේ තියෙන දැන ලෝකේ වටිනාම තැනක් බවට පත් වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපේ දරු පරම්පරාවට මේ මුදුකාංග ලෝකය අත්පත් කරගන්න පුළුවන්. අදත් ජාත්‍යන්තරයේ එක්සත් රාජධානියේ කොටස් වෙනද පොලේ මුදුකාංගයේ කොටසක් අපි හදලා තියෙනවා. NASA ආයතන සම්බන්ධ අපේ බොහෝ මුදුකාංග ශිල්පීන් ඉන්නවා. අපි කැලිෆෝනියාවේ ජල සම්පාදනය පිළිබඳව මුදුකාංගයේ නිර්මාණය මොර්ටු විශ්වවිද්‍යාලයේ අපේ දරුවෙක් කරලා තියෙනවා. ලෝකේ පුරා මේ තාක්ෂණයේ අපි හොයාගෙන පුංචි තිරයකින් දැන් නම් මේ මොබයිල් ෆෝන් එකෙන් මේක නිර්මාණය කළා අන්තර්ජාලයට මුදාහැරියට පස්සේ ඒ මුදුකාංගය ඒකේ අයිතිකාරයා කවුද කියලා හොයන්නේ නැහැ. ඒකේ අයිතිකාරයාගේ රට ලොකුද පොඩිද කියලා හොයන්නේ නැහැ. ඔහු යුරෝපේ රටකද, ඉරාන් අරාබි රටකද, අප්‍රිකානු රටකද කියලා හොයන්නේ නැහැ. ඒක යොදා ගන්න අවශ්‍ය කෙනා ඒක ගන්නෝ. එතකොට වැදගත් වෙන්නේ ඒ හොයා ගැනීම, ඒ නව නිෂ්පාදනය, ඒ නවෝත්පාදනය. ඒ නවෝත්පාදනයේ තියෙන රට ලෝකයේ ඒකට හිමි පේටන්ට් අයිතිය හිමිකාරීත්වය ලැබුණා. එනිසා විශේෂයෙන්ම මෙවැනි ජාතික ආයතනයක් රටේ පැවතින එක අතිශය වැදගත් වෙනවා. අපි යෝජනා කරන්නේ මේ සභාවට, මේ නිර්මාණය කරන සභාවට හැකියාවක් තියෙන ඕන මුළු ලංකාව පුරා ඉන්න සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ සියලු ජනතාවගේ දරුවන් අතර ඉන්න මේ තාක්ෂණික හැකියාව තියෙන, නවෝත්පාදන හැකියාව තියෙන අය පිළිබඳ දත්ත ඩේටා පද්ධතිය හරියට හදන්න. මොකද තොරතුරු නැතුව, දත්ත නැතුව මුකුත් කරන්න බෑ. අද වගා කරන කෙනා ඉබාගාතේ වගා කරනවා. දෙහි හදන කෙනා දෙහි කාලේ නැති වෙන දෙහි හදනවා. හැබැයි දෙහි වලින් ඊළඟට කරන්නේ මොකද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. මම පුංචි උදාහරණයක් කියන්නම්. මේ දවස්වල අපි මැතිවරණ වලට මිනිස්සු අතරට ගොඩාක් ගිහිලා දේශපාලනේ හුඟක් දේවල් සාකච්ඡා කරන හින්දා මම මාතර දෙයියන්දර මුලටියන ප්‍රදේශයේ කුරුඳු වගා කරන අය පහුගිය දවසේ හම්බෙලා මං ඇහුවා කුරුඳු වගා කළා හදන්නේ මොකද්ද කියලා. කුරුඳු වගා කළා හදන්නේ මොනවද කියලා. ඉතින් ඒ අය දන්නේ කුරුඳු වගා කළා හදන්නේ කුරුඳු විතරයි. කුරුඳු වගා කළා කුරුඳු හදනවා කියන්නේ ගරු මුලාසනාන මන්දිරතුමනි ඒක අමුද්‍රව්‍යයක්. ඒක හරියට ලෑලි හදනවා කියන්නේ ලෑලි වලින් පුටු හදන්න එපැයි. පුටුව නිෂ්පාදනයක් ලෑලි අමුද්‍රව්‍යයක් වෙනවනේ. හැබැයි මෙතන කුරුඳු වලින් ටොපියක් හදන්න, සෙන්ට් එකක් හදන්න, සුවඳ විලවුන් හදන්න, කුළුබඩු හදන්න, බිස්කට් එකක් හදන්න, දත්ම දින ටූත් පේස්ට් එකක් හදන්න, අඩුතරමේ කුරුඳු ලීයෙන් දත් හාරන ටූත් පීක් එකක් හදන්න පුළුවන් කියන දැනුම ඒගොල්ලන්ට හිතෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නේ කුරුඳු බවන්. කුරුඳු තලලා කුරුඳු ටික මිටිමැන්දම රටපැටවුවම ඔක්කොම හරි කියලා හිතනවා. හැබැයි මෙන්න මේ නවීන තාක්ෂණය කර්මාන්තයේ නිෂ්පාදනය ගමට ගේන්න ඕන. ඒ ගමට ගේන්න වෙන්නේ මේ නවෝත්පාදන ක්‍රියාවලියට අපේ සමාජය එකතු කරගත්තු විතරයි. ඒක නිසා මේ යෝජනාව යල් කියන්නේ කල් ගිහින් හරි අලුතෙන් ආපු වැදගත් යෝජනාවක් හැටියට සැලකෙමින් විශේෂයෙන්ම මේ යෝජනාවට අදාළව අපගේ සංශෝධන පිළිගැනීම ගැන ස්තුතිය පළ කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුති මන්ත්‍රීතුමා. මීළඟට ඉරාන් වික්‍රමරත්න ඇමතිතුමා.
ස්තුති. අද නව උත්පාදන පනත ඉදිරිපත් කරන මේ වෙලාවේදී මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන විපක්ෂයටත් මේකට දෙන සහයෝගය ගැන. මං හිතන්නේ මේක මීට වසර ගණනාවකට උඩදී එන්න තිබෙන පනතක්. නමුත් මේක බොහොම වැදගත් පනතක් වෙනවා. එතකොට මට ප්‍රථමයෙන් කතා කරපු හඳුන් ඇත්තේ මන්ත්‍රීතුමාත් හුඟක් ප්‍රායෝගික අදහස් ඉදිරිපත් කළා. විශේෂයෙන්ම මේ නව උත්පාදන නිලධාරී තුමා ගැනත්, ඒ වගේම විශේෂයෙන්ම උත්පාදනයෙන් දත්ත එකතු කිරීමත්, ඒ දත්ත අනිකුත් අයට ලබා දීම පිළිබඳවත්, ඒ දත්ත පාවිච්චි කරලා අපිට තවත් ඒ නව උත්පාදන ඉන්ද්‍රියට ගෙනියලා අගේ එකතු කරන්න පුළුවන් නිෂ්පාදනවලට යන්න පුළුවන් වෙන එක ඒ අදහස් අපි පිළිගන්නවා. ඒ වගේම අද මේ සුසීර ප්‍රේමජයන්ත ඇමතිතුමා ඉන්න නිසා මට මතක් වෙනවා, එතුමා ඇහුවා මේ මොකද නැනෝමීටර් එකක් කියන්නේ මොකද්ද කියලා ස්වභාවයෙන්. මම හිතුවා ඒ ස්වභාවය ඔක්කොමලා ඒක දැනගෙන ඉන්නත් බෑ. දැන් මගේ පසුබිමත් ඇවිල්ලා ආර්ථික මූල්‍ය පසුබිමක්. නමුත් මෙට්‍රික් කමෙන් මේක කෝටියකින් එකක් හරි 1 of a billion centimeters කියන එක තමයි. නමුත් මමත් ඒක දැනගත්තේ මොකද මගේ එකම දුව සොහන්‍යා මේ නැනෝ ටෙක්නොලොජි ඉන්ස්ටිටියුට් එකේ නැත්නම් නැනෝ ටෙක්නොලොජි ආයතනයේ වැඩ කළා. එතකොට ඇමති වෙලා හිටියෙත් මම හිතන්නේ සුසිර ප්‍රේමජයන්ත මැතිතුමා තමයි ඇමති වෙලා හිටියේ. ඉතින් ඒ සම්බන්ධය නිසා තමයි මමවත් ඒක දන්නේ, නැත්නම් අපේ විෂයන් වෙනස්. ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක එක විෂයන් වලින් එන්නේ, එක එක විෂයන් වලින් එන්නේ. මම හිතන්නේ හුඟක් දැනුම තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිටිනවා මෙතන. ඒ වගේම බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා කතා කරනකොට කිව්වා විශේෂයෙන්ම සර්ටිෆිකේට්ස් දෙනකොට සමහරවිට මේ ආයතන වැරදි ආමාත්‍යංශවල තියෙනවා කියලා. මේව හරියටම මූණ බල්ලා කරන වැඩක් කියලා මමත් හිතනවා එහෙමයි කියලා. මම හිතනවා මූණ බලලා කරන වැඩ තියෙනවා විශේෂයෙන්ම ආමාත්‍ය දුර දෙනකොට. හැබැයි මේක අපේ රජය යටතේ නෙමෙයි, හැම රජයක් යටතේම සිදුවෙලා තිබෙන කරුණක්. මේක අවාසනාවන්තයි. අපි යෝජනා කරනවා අලුත් අපේ නව විවස්ථාව හදනකොට, මේක මම ඊට ප්‍රථමයෙන්ම කියලා තිනවා, ඒ විවස්ථාවේ මේ ඇමති ධූර ගාන 30කට සීමා කරලා ඒ ඇමති ධූර ගානත් විවස්ථාවේම සඳහන් කරන්නට ඕනේ. ඊට පස්සේ ඒකෙන් යහට ගිහිල්ලා මම යෝජනා කරනවා මේ රජයේ ආයතනත් නිශ්චිතව ඇමති ධූර යටතේ සඳහන් කළ යුතුයි කියලා. මොකද මං හිතන්නේ මේ අවුරුදු 40ේදී මේ රටේ එකම නායකයෙක්වත් ජනාධිපතිවරුන් ගැන මම කතා කරන්නේ මේක විද්‍යාත්මක ක්‍රමයට කරලා නැහැ. ඉතින් මං හිතන්නේ හිටපු ජනාධිපතිලා කරලා නැත්තම් එන ජනාධිපතිවරුන්ගෙත් ඒක අපිට බලාපොරොත්තු වෙන්න අපහසුයි. අවුරුදු 40කට වෙලා නැති නිසා ඉතින් මේක විද්‍යාත්මක ක්‍රමයට විවස්ථාව තුළටම ඇතුළු කරන්න ඕනේ කියලා. මම අනාගතය ගැන කරුණක් කියලා අවසන් කරන්නට යනවා. අනාගතය ගැන කියන්න තියෙන්නේ අපේ නව ජනාධිපතිතුමා එතුමාගේ අයවැය ඉදිරිපත් කරනකොට, සති ගානකින් අයවැය ඉදිරිපත් කරනකොට ඒ වැඩ පිළිවෙල තුළ එතුමා සඳහන් කරලා තියෙනවා පැහැදිලිවම R&D පර්යේෂණ හා සංවර්ධනයට එතුමා දළදේශීය නිෂ්පාදනයෙන් 0.8ක් සඳහා ගෙනියන්න වෑයම් කරනවා කියලා. දැන් 0.1ට විතර තියෙන්නේ, බොහොම අඩු තැනක තියෙන්නේ දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට. මොකද පර්යේෂණ R&D අත්‍යවම අවශ්‍යයි. ඒකට රජයේ දායකත්වය අවශ්‍යමයි. ඒක දෙකක් නැහැ. මොකද පුද්ගලිකාංශයෙන් එකපාරින්ම ඒකට මුදල් යොදවන්නේ නැහැ. ඉතින් රජයේ දායකත්වය අවශ්‍යයි. ඊට අමතරව සඳහන් කරලා තියෙනවා එතුමා නව නිපැයුම් කරුවන් සඳහාත් මුදල් දෙන්න ඕනේ කියලා. මොකද නව නිපැයුම් හොඳ අදහස් තියෙන තරුණ තරුණියන් ඉන්නවා මේ රටේ. ඒ අයට හුඟක් වෙලාවට වත්කමක් නැහැ. ඒ අය යන්නේ බැංකුවකට. බැංකුවකට ගියාම බැංකුවෙන් අහනවා ප්‍රාග්ධානය ඔගලන් කීයක් දානවද අයිතිකරු හැටියට. ප්‍රාග්ධානයක් නැහැ. ඊට පස්සේ බැංකුවෙන් කියනවා නැත්නම් ඒ ණය දෙන ආයතනයෙන් කියනවා ඇපයක් තියන්න පුළුවන්ද ණය දෙන්න. ඇපයකුත් නැහැ. නමුත් ඒ අයට තියෙන්නේ ඉන්ටලෙක්චුවල් ප්‍රොපර්ටි එක, ඒ අයට තියෙන අදහස, නිපැයුම, ඒ වගේම පැෂන් එක, හරිම උද්‍යෝගිමත්, ඒ අයගේ ඒ දේ අලුතේ සොයා ගැනීම වාණිජමය මට්ටට ගෙනෙන්න. ඒ නිසා මෙතන නිපැයුම් කරුවන් සඳහා රුපියල් කෝටි 1000ක අරමුදලක් රජයෙන් ආරම්භ කරලා ඒක යොදවනවා මූලික ප්‍රාග්ධානය හැටියට දෙන්න බලාපොරොත්තු වෙනවා මේ අලුත් නිපැයුම් ඉදිරියට ගෙනියන්න. ඊට අමතරව යෝජනා කරලා තියෙනවා අලුත් ව්‍යාපාර සඳහා ස්ටාර්ට්අප් ෆන්ඩ්. පළවෙනි එක ඉනෝවේෂන් ෆන්ඩ් එක, අනිත් එක ස්ටාර්ට්අප් ෆන්ඩ් එක. ඒක රුපියල් බිලියන 10ක් නැත්තම් රුපියල් කෝටි 1000ක් වෙන් කරලා තියෙනවා. ඒකත් අලුතෙන් එන අයට ප්‍රාග්ධානය නැති නිසා ප්‍රාග්ධානය ලබා දීම සඳහා. අවසානයෙන් මම කියන්න කැමති විශේෂයෙන්ම ඩිජිටල් කරණය ගැනත්. ඒක තොරතුරු තාක්ෂණය පිළිබඳව තියෙන ඒ ව්‍යාපාරවලට ඒව ඇවිල්ලා දැනුම පිළිබඳ වෙන්න පුළුවන්, නොලෙජ් බේස් වෙන්න පුළුවන්, නැත්නම් ඒව ඇවිල්ලා බිස්නස් ප්‍රොසෙස් බේස් වෙලා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපාර මත පදනම් වෙලා තොරතුරු තාක්ෂණය පාවිච්චි කරලා මෘදුකාංග භාවිතයනුත් ලංකාවේ අවුරුදු 4කට උඩදී අපනයනය ඇවිල්ලා ඩොලර් මිලියන 900ක් පමණ, දැන් එක ඩොලර් මිලියන 1200ක් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ කෙටි කාලයක් තුළදී මේක අපිට තුන්ගුණයකට වැඩි කරන්න පුළුවන්. ඒකට හේතුව ඇවිල්ලා මේකට ලොකු ඉල්ලීමක් තියෙනවා, ලෝක වටේම ඉල්ලීමක් තියෙනවා. එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇඟලුම් කර්මාන්ත ගැන කතා කරනකොටත් සමහර අය හිනා වුණා, විහිළු කළා කර්මාන්ත 200ක් අරිනවා කියලා. අපි දන්නවා ලංකාව ලෝකේ කොච්චර ඉස්සරහට ආවද කියලා ඇඟලුම් කර්මාන්ත හරහා ආවද කියලා. අපිට ඊළඟ ආර්ථික විප්ලවයේ මුල් තැන ගන්න යන්නේ ඩිජිටල් කරණය හරහා තොරතුරු තාක්ෂණය තමයි මුල් තැන ගන්න යන්නේ. ඉල්ලුමක් තියෙන නිසා අපිට තියෙන්නේ සැපයුමේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා මේ අලුත් වැඩපිළිවෙලේ සඳහන් කරලා තියෙනවා මේ ආයතනවල තොරතුරු තාක්ෂණය ආයතනවල බදු 5%කට අඩු කරනවා, 5%. ඒ වගේම ඩිවිඩන් ටැක්ස් එක, ලාභය බෙදනකොට දාන බදු ප්‍රමාණය ඒක සම්පූර්ණයෙන්ම නැති කරනවා. The dividend tax will be zero and the effective tax rate on all ICT companies will be reduced to 5%. This will be Sri Lanka's part of the export strategy and this will be an industry which will be given prominence because we believe that this industry can increase its revenue to Sri Lanka by threefold in a very short span of time, by threefold. It was about 800 to 900 million just about 4 years ago. It's already passed $1.2 billion of exports. It can become Sri Lanka's number one or number two export at the least within a 5-year framework. ඉතින් මම මේක කිව්වේ අලුත් ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ ඔහුගේ වැඩපිළිවෙල මේක තියෙනවා. ඊළඟ ආයවැයේ මේක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.
ස්තුතියි අමතුමනි. ජාතික නවෝත්පාදන නියෝජ්‍ය ආයතන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සභාව එකඟද?
අයි.
අයි. කාරක සභා අවස්ථාව. ජාතික නවෝත්පාදන නියෝජ්‍ය ආයතනයේ පනත් කෙටුම්පත පළවන වගන්තිය සභාව එකඟද?
සභාපතිතුමනි, පළමුවෙන් කියන්න ඕන අධීක්ෂණ ආංශික අධීක්ෂණ කාරක සභාවේ යෝජනා කරන ලද සංශෝධනත් රජයේ විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන වලට අඩංගු කරලම තියෙනවා.
හරි.
පළවෙනි වගන්තිය එකඟයි.
දෙවන වගන්තිය සභාව එකඟද?
අයි.
තුන්වන වගන්තිය සභාව එකඟද?
අයි.
හතරවන වගන්තිය සභාව එකඟද?
අයි.
පස්වන වගන්තිය සභාව එකඟද?
අයි.
හයවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතිතුමා.
අයවැනි වගන්තිය 1.12 පේරියට ඉක්බිතුවම පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. අධ්‍යාපන විෂය පවරනු ලැබ ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුට නොඅඩු නිලයක් දරන එම අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන නිලධාරියෙකු. උසස් අධ්‍යාපන විෂය පවරනු ලැබ ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුට නොඅඩු නිලයක් දරන එම අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන නිලධාරියෙකු. වාණිජ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා හෝ ඔහු විසින් නම් කරනු ලබන එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තනතුරට නොඅඩු තනතුරක් දරන නිලධාරියෙකු. 1979 අංක 53 දරන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ පනත යටතේ පිහිටවන ලද ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්වරයා හෝ ඔහු විසින් නම් කරනු ලබන එම කොමිසමේ සහකාර කොමසාරිස්වරයෙකු සහ 2.13 සහ 14 පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ සභාපතිවරයා හෝ ඔහුගේ නාමිකයෙකු සහ 3.15 සහ 16 පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. A1 මෙහි මින්මතු පත්කල සාමාජිකයන් යනුවෙන් සඳහන් කරනු ලබන අමාත්‍යවරයා විසින් නම් කරන ලදුව ජනාධිපතිවරයා විසින් පත්.
සංශෝධිත පරිදි 6 වගන්තිය සභාව එකඟද?
අයි.
7 වගන්තිය සභාව එකඟද?
අයි.
8 වගන්තිය සභාව එකඟද?
එකඟයි.
9 වගන්තිය සභාව එකඟද?
එකඟයි.
10 වගන්තිය සභාව එකඟද?
එකඟයි.
11 වගන්තිය සභාව එකඟද?
අයි.
12 වගන්තිය සභාව එකඟද?
අයි.
13 වගන්තිය සභාව එකඟද?
අයි.
14 වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතිතුමා.
ගරු සභාපතිතුමනි, 14 වගන්තිය 22 සහ 23 පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. විශ්වවිද්‍යාලයකින් නවෝත්පාදනය විෂයක් වශයෙන් ඇතුළත් වන්නා වූ විද්‍යා තාක්ෂණ හෝ ව්‍යාපාර කළමනාකරණ පශ්චාත් උපාධියක් හිමි තැනැත්තෙකු පත් කරනු ලැබිය යුතුය.
සංශෝධිත පරිදි 14 වගන්තිය සභාව එකඟද?
අයි.
15 වගන්තිය සභාව එකඟද?
අයි.
16 වගන්තිය සභාව එකඟද?
එකඟයි.
17 වගන්තිය සභාව එකඟද?
එකඟයි.
18 වගන්තිය සභාව එකඟද?
එකඟයි.
19 වගන්තිය සභාව එකඟද?
අයි.
20 වගන්තිය සභාව එකඟද?
අයි.
21 වගන්තිය සභාව එකඟද?
අයි.
22 වගන්තිය සභාව එකඟද?
අයි.
23 වගන්තිය සභාව එකඟද? 24 වගන්තිය සභාව එකඟද?
අයි.
25 වගන්තිය සභාව එකඟද?
එකඟයි.
26 වගන්තිය සභාව එකඟද?
එකඟයි.
27 වගන්තිය සභාව එකඟද?
එකඟයි.
28 වගන්තිය සභාව එකඟද?
අයි.
ප්‍රඥප්ති වගන්තිය සභාව එකඟද?
අයි.
නාමය සභාව එකඟද?
අයි.
පාර්ලිමේන්තුවේ යලි රැස්වේ. පනත් කෙටුම්පත ස්කාරක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වෙනි වර කියවීම ගරු ඇමතිතුමා.
පනත් කෙටුම්පත දැන් තුන්වෙනි වර කියවිය යුතුයි මම යෝජනා කරමි. කෙටුම්පතෙහි සෝදුපත්වල භාෂා සහ මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ, අංක දෝෂ නිවැරදි කර ගැනීම හා අනුශාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාව එකඟද?
අයි.
ජාතික නවෝත්පාදන නියෝජ්‍ය ආයතනයේ පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. සභාව කල් තැබීම.
ගරු සභාපතිතුමනි, දෙසැම්බර් මාස 3 වෙනි අඟහරුවාදා පස්වරු 1 දක්වා සභාව කල් තැබිය යුතුයි යෝජනා කරනවා.
ඒ අනුව දෙසැම්බර් මාස 3 වෙනි දින පස්වරු 1 දක්වා සභාව කල් තබනවා.